කරු කලේ අර්සන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. තලමයි තාංගකන්ද ප්‍රදීසපනායර අවකලේ எனக்கு 12 நிமிடங்கள் வழங்கப்பட்டிருப்பதாக ஏற்கனவே கூறப்பட்டிருந்தது. எனவே அந்த காலத்தை தருமாறு பிரதிசபாநாயகரிடம் நேரத்தை தருமாறு பிரதிசபாநாயகரிடம் கேட்டு நிற்கின்றேன். இன்று இந்த உயரிய சபையிலே பலசக்தி அமைச்சு சம்பந்தமான எரிசக்தி சம்பந்தமான பல விடயங்கள் பேசப்பட்டிருந்தது. இது காலத்துக்கு பொருத்தமாக இருந்தாலும் எங்களுடைய பிரதேசங்களில் எங்களுடைய மக்களின் இருப்புக்கு முரணான செயற்பாடுகள் தொடர்ச்சியாக இடம்பெற்றுக் கொண்டிருக்கிறது. அது சம்பந்தமான கருத்துக்களை இந்த உயரிய சபையிலே முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். அதன் அடிப்படையில் இலங்கையின் பிரதேச செயலக நடைமுறை பொது நிர்வாக உள்நாட்டு அமைச்சின் கீழ் வருகின்றது. இது 1992 58 இலக்க டிரான்ஸ்போ பவர் அதாவது பிரதேச செயலக அட் என்னும் சட்டத்தின் கீழ் ஏற்படுத்தப்பட்டுள்ளது. ஒரு பிரதேசலகம் உருவாக்கப்படுகின்ற பொழுது 2 சட்டங்கள் பூர்த்தி செய்யப்பட வேண்டும். முதலாவதாக அமைச்சரவை தீர்மானம், விடயத்திற்கு பொறுப்பான அமைச்சரின் வர்த்தகமானி பிரசுரம். இதன் அடிப்படையிலேதான் இந்த பிரதேச செயலகங்கள் இயங்குகின்றன. இலங்கையிலே வர்த்தகமானி அடிப்படையில் இயங்குகின்ற பிரதேசங்கள் வர்த்தகமானி பிரசுரங்கள் பிரசுரிக்கப்படாமல் இயங்குகின்ற பிரதேசங்களும் இந்த நாட்டிலே இயங்கிக் கொண்டிருக்கின்றன. அந்த அடிப்படையில் உதாரணமாக சொல்லப்போனால் மட்டக்கிழப்பு மாவட்டத்திலே கோரளைப்பற்று மத்திய பிரதேசலகம் இன்று வரைக்கும் ஒரு பூரணமான அதிகாரத்தோடு இயங்கிக் கொண்டிருக்கின்றது. அதேபோன்று மட்டக்கிழப்பு மாவட்டத்தில் கோரளைப்பற்று தெற்கு பிரதேசலகமும் இயங்கிக் கொண்டிருக்கின்றது. அம்பாறை மாவட்டத்திலே நாவிதன்மடி பிரதேசலகம் அவ்வாறுதான் இயங்குகின்றது. அதேபோன்று வவுனியா மாவட்டத்திலும் வவுனியா தெற்கு பிரதேசலகம் இயங்கிக் கொண்டிருக்கின்றது. இவ்வாறு அமைச்சரவை அங்கீகாரத்துடன் பல பிரதேசலகங்கள் இந்த நாட்டிலே இயங்குகின்ற பொழுது கல்முனையிலே மாத்திரம் தொடர்ச்சியாக 33 வருடங்களாக இந்த பிரதேசலகத்தின் செயற்பாடுகளை இல்லாமல் செய்கின்ற விடயத்திலே பல அரசியல்வாதிகளும் சில அடிப்படைவாத சிந்தனை கொண்ட அமைப்புகளும் தொடர்ச்சியாக அந்த பிரதேசலகத்தின் செயற்பாடுகளை முடக்கிக் கொண்டிருக்கிறார்கள். இதன் அடிப்படையிலேதான் இலங்கையில் உள்நாட்டு அலுவல்கள் அமைச்சின் உத்தியோகபூர்வ இணையதளத்தில் இருந்து கல்முனை வடக்கு பிரதேசலகம் நீக்கப்பட்டிருக்கிறதாக நான் அறிகின்றேன். அவ்வாறு ஒரு அமைச்சரவை தீர்மானம் எடுக்கப்பட்டதன் பிற்பாடு நீக்குவதற்குரிய அதிகாரம் யாரால் வழங்கப்பட்டிருக்கிறது, அல்லது அவ்வாறு நீக்கப்படுகின்ற சந்தர்ப்பங்கள் ஏதும் உண்டா என்கின்ற கேள்வியையும் நான் இங்கு தொடுக்க விரும்புகின்றேன். கல்முனை என்பது, கல்முனை வடக்கு பிரதேசம் என்பது தமிழ் மக்கள் பெரும்பான்மையாக வாழுகின்ற 39,000 மக்கள் வாழுகின்ற உள்ளடக்கிய ஒரு பிரதேச செயலகம்தான் இந்த வடக்கு பிரதேச செயலகம். இதன் நிர்வாக நடைமுறையை தொடர்ச்சியாக இங்கு நாங்கள் தமிழ் பேசும் இனம் என்ற அடிப்படையில் தமிழர்கள் மாத்திரம்தான் இந்த தமிழ் பேசும் இனம் என்ற அடிப்படையில் நாங்கள் பேசுகின்றோம். எங்களுடைய சகோதர முஸ்லிம்கள் இந்த சாதகமான விடயத்தை பயன்படுத்தி எங்களை கூறுபோடுகின்ற செயற்பாடுகளைத்தான் அவர்கள் தொடர்ச்சியாக தமிழ் மக்கள் மத்தியிலே முன்னெடுத்துக் கொண்டிருக்கிறார்கள். கௌரவ பிரதம மந்திரி அவர்களிடம் நான் இதனை விரயமாக ஏற்றி வைக்க விரும்புகின்றேன். உங்களுடைய இந்த காலகட்டத்துக்குள்ளே கல்முனையிலே 2 சம்பவங்கள் நடந்திருக்கின்றது. ஒன்று, இணைய தளத்திலிருந்து கல்முனை வடக்கு பிரதேசத்தில் நீக்கப்பட்டமையும், அடுத்தது பதிவாளர் நாயகத்திடமிருந்து ஒரு கட்டளை பிறப்பிக்கப்பட்டிருக்கிறது, அந்த காணி பதிவக நடைமுறையை வடக்கு பிரதேசத்திடமிருந்து நீக்குகின்ற ஒரு நடைமுறை. ஏன் தொடர்ச்சியாக இந்த கல்முனை வடக்கு பிரதேசத்தில் மாத்திரம் இந்த நிர்வாக மோசடி இடம்பெற்றுக் கொண்டிருக்கின்றது என்பதை இந்த உயரிய சபையிலே நான் கேட்க விரும்புகின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த உயரிய சபையிலே நாங்கள் எங்களுடைய மக்களின் பிரச்சனைகளை தான் பேசுகின்றோம், ஆனால் தீர்வு கிடைக்கிறதா என்பது ஒரு கேள்வியான ஒரு விடயம். தயவு செய்து அந்த கல்முனை வடக்கு பிரதேசத்திலே வாழ்கிற மக்களுக்கு ஒரு விடிவை கொடுங்கள், அவர்களுடைய வாழ்விடத்தை பாதுகாக்கக்கூடிய வகையிலே அவர்களுக்கு தீர்வை வழங்குங்கள். ஜனாதிபதியாக மேன்மை தங்கிய ரணில் விக்ரமசிங்கே அவர்கள் தெரிவு செய்யப்பட்ட பொழுது எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பு அவரை சந்தித்து பேசிய பொழுது இந்த கல்முனை விடயம் சம்பந்தமாகவும் பேசப்பட்டிருந்தது. ஆனால் தொடர்ச்சியாக அங்கே முஸ்லிம் அரசியல்வாதிகள் அவர்களுடைய மனநிலையில் என்ன இருக்கிறது என்று எனக்கு தெரியவில்லை. இந்த இனங்களை அழிப்பதற்குரிய, அதாவது முஸ்லிம் சமூகத்தையும் தமிழ் சமூகத்தையும் அழிப்பதற்குரிய வேலையைத்தான் இந்த முஸ்லிம் அரசியல்வாதிகள் செய்து கொண்டிருக்கிறார்கள். அங்கு சிங்கள மக்களும் வாழ்கின்றார்கள், முஸ்லிம் மக்களும் வாழ்கிறார்கள், தமிழர்களும் வாழ்கின்றார்கள். ஆனால் திட்டமிட்டு சில அரசியல்வாதிகளும் உயர் அதிகாரிகளும் ஒரு பிரதேசத்தின் நடைமுறையிலே கையாளுகிற ஒரு செயற்பாட்டை தெற்கு பிரதேசாளர் கையாண்டு கொண்டிருக்கின்றார். நாங்கள் பல தடவையில் இங்கு பேசியிருக்கின்றோம், வடக்கு பிரதேசம் என்பது 33 வருடங்களாக இயங்குகின்ற ஒரு பிரதேசம். அந்த பிரதேசத்துக்குள்ளே தெற்கு பிரதேசாளரின் கையூட்டல் இருப்பது என்பது எந்த வகையிலே ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு விடயம்? நாங்கள் எதற்காக இந்த விடயங்களை பேசுகின்றோம்? ஒரு நியாயம் அந்த மக்களுக்கு கிடைக்க வேண்டும் என்ற அடிப்படையில். ஆனால் இந்த அமைச்சரவையோ அல்லது பொறுப்பு வாய்ந்த எங்களுடைய பிரதம மந்திரி அவர்களோ நீங்கள் உரிய நடவடிக்கை எடுக்க வேண்டும். நீண்ட காலமாக அந்த மக்கள் போராடி கொண்டிருக்கிறார்கள். ஒவ்வொரு விடயத்தையும் அவர்கள் உற்று நோக்கி பார்க்கின்ற பொழுது அரச காணிகளாக, நீரேந்தும் பகுதிகளாக, நீர் வடிந்தோடும் வாய்க்கால்களாக இருக்கிற பகுதிகளை திட்டமிட்டு கபலீகரம் செய்கின்றதும், அதை அடாத்த பிடிப்பதும், போலியாவனம் தயாரிக்கின்ற விடயமும் அந்த கல்முனை வடக்கு பிரதேசத்திலே தொடர்ச்சியாக முஸ்லிம் அரசியல்வாதிகள் ஊடாகவும் அதிகாரிகள் ஊடாகவும் மேற்கொள்ளப்பட்டு வருகிறது. பெரும்பான்மையாக வாழ்கிற தமிழர்களை கொண்ட அந்த பிரதேசத்திலே ஒரு தமிழர்களுக்கு கூட இவ்வாறான போலி காணிகள் கபலீகரம் செய்யப்படவில்லை என்பதனையும் இந்த உயரிய சபையிலே நாங்கள் சொல்லி வைக்க விரும்புகின்றோம். ஒரு நீரேந்தும் பகுதியை மண்ணிட்டு மூடுவதென்பது அவ்வாறு சட்டவிரோதமாக இருக்கிற விடயங்களை கூட நாங்கள் சுட்டிக்காட்டுகின்ற பொழுது மாவட்டத்துக்கு பொறுப்பாக இருக்கின்ற அரச அதிபரும் கூட அதிலே கவனம் செலுத்தாத ஒரு விடயம் இருக்கிறது. பிரதேச செயலாளர் அந்த இடத்திற்கு அரச காணி என்று விளம்பர பலகை போட்டிருந்தும் கூட அந்த பலகையை எல்லாம் அகற்றிவிட்டு ஒரு அநியாயமான அடக்குமுறையை இந்த வடக்கு பிரதேசத்திலே கட்டவிழ்த்து விட்டிருக்கிறார்கள். கௌரவத்துக்குரிய பிரதம மந்திரி அவர்களிடமும் இந்த நாட்டின் மேன்மை தங்கிய ஜனாதிபதியிடமும் நான் கேட்டுக்கொள்வது, அந்த மக்கள் சுதந்திரமாகவும் நிம்மதியாகவும் அவர்களுடைய தேவைகளை பூர்த்தி செய்கின்ற அலுவலகமாக இந்த பிரதேசத்தை ஒரு சிறப்பான முறையிலே இயங்குவதற்கு நீங்கள் அனுமதி அளிக்க வேண்டும், அதற்குரிய உதவிகளையும் நீங்கள் செய்து தர வேண்டும். நாங்கள் இன்னொரு சமூகத்தின் இடத்தை பிடித்து அல்லது இன்னொரு பிரதேசத்தை பிடித்து ஆளுகின்ற அந்த அகங்காரமான கொடிய போக்கு எங்களிடம் எவரிடமும் இல்லை. எங்களுடைய மக்கள் நிம்மதியாக வாழ வேண்டும் என்பதுதான் எங்களுடைய இலக்கு. நீண்ட காலமாக இந்த நாட்டிலே சமாதானம் ஏற்பட வேண்டும், அனைத்து சமூகங்களும் சமத்துவமாக வாழ வேண்டும், அதன் அடிப்படையில் தமிழர்களும் வாழ வேண்டும் என்ற அடிப்படையில் தான் நாங்கள் எங்களுடைய கோரிக்கைகளை முன்வைத்திருக்கின்றோம். தயவு செய்து முஸ்லிம் அரசியல்வாதிகளிடம் நான் கேட்டுக்கொள்வது, நீங்கள் கல்முனை விடயத்திலே இரண்டு இனங்களை மோதவிட்டு ஒரு அழிவை நோக்கிய பயணத்தை மேற்கொள்வதற்குரிய தீர்மானங்களை நீங்கள் எடுக்கிறீர்கள். இந்த காணி விடயமும் அதேபோன்று பொது நிர்வாக உள்நாட்டு அமைச்சின் இணையதளத்திலிருந்து கல்முனை வடக்கு பிரதேசம் நீக்கப்பட்ட விடயமும் முஸ்லிம் அடிப்படைவாத சிந்தனை கொண்ட மத அடிப்படைவாதிகளால் மேற்கொள்ளப்படுகின்ற ஒரு விடயம். எனவே பிரதி சபாநாயகர் அவர்களே, நாங்கள் இந்த பாராளுமன்றத்திலே எங்களுடைய கௌரவ உறுப்பினர்கள் பல தடவைகள் பேசியிருக்கிறார்கள். இதுக்கு ஒரு நியாயத்தை நீங்கள் பெற்றுத்தர வேண்டும் என்று இந்த உயரிய சபையிடம் கேட்டு அமர்கின்றேன். நன்றி, வணக்கம்.
பவன் சித்தி கரு வந்துமணி கரு டபிள்யூ டிஜே செனவீரத்னமித்தாட்டி
கரு ஜீவிஜி கதாநாயகமணி எத்தவசியம் அது காகே கதாபார லாப்கராத்தின விஜய்பல் மண்டலி மே சம்சோதனை சம்பந்தவு அப்பி பக்ஷி மந்திரி துமக்கியாப்பு யோஜனாவ சாக்காச்சாக்கின் விதாவி வத்தின கீப்பியா கதாக்கரன் லெப்பிமகின சந்தோஷ வேணும். அப்பி தன்னோ அப்பிட்டு உமனா தரம் அப்பே ரட்டை விதிவியோ நிப்பிதுவான் அப்பிட்டு உமனா தரம் ஜலியனே நத்தன் ஜலாசிர ஏத்தனே மெனிசா அப்படி சித்த விழாத்தினோ பொசீல இந்தனுக்கு என்ன பொசீல இந்தன வசியம் அதுன்னே டீசல் கல்லங்குரு வேணி தெய்வம் தோடு மே பொசீல இந்தன கெனையம் கெனையம் சந்தா அப்படி விசால வியதமாக தாராந்த சித்த விழாத்தினோம் விதிர்பல மண்டலே மங்கித்தினோம் மே வினகொண்டு மிலியன ஹட்டதாக பமன நயபராக் அத்துவ தமாய் கிரியாத்மக வெய்யினியார் இதோடு மே பர பே பேங்கோல்ட்டு அது விசால பராக் விழாத்தினோம்
பரிபோஜனையும் மே விதுலிய சப்பையாக மார்க்கத் அப்படி ஆடும் மெவனி அவஸ்தாவதி அப்படி சித்த வேணும் வெடியும் டீசல் கேன்னு வெடியும் கல்லங்குரு கேன்னு ஏவா பாவிச்சுக்கல விதுலியும் நிப்புதவாடு தோட்டம் மே சமார ராட்டவாடோட பய விசியாத்தரம விதுலிய தேனே மேத்தக் பண்ணி தெக்கும் அப்ப இரட்டை பய விசியாத்தரம விதுலி வலையை சேப்பிடுவோம் மே மேத்த காலித்தமாய் அப்படி கிறக்காண்ட பெருவுனே பௌகிய இதோரே பௌகிய பிப்ரவரி மாச பட்டாங்க அடகன பௌகிய மாசி விரிவிச்ச இது ஒரு காலே அப்படி பெருவுனாய் கரான் இவகேம இந்தன மிலனு வாதிக்கு பெரு விழா தீரும் மெனிசா பய திகத்துனா அது கப்பாண்டு விழா தீரும் ஏ அரேன கொட்ட மங்கித்தனும் அக்னிதிக ஆசியா பய விசியாத்தரம விதுடிய சபேன இக்கம ரட்ட அப்பே ரட்ட தோட்டு அது சமாராய்க்கு என்னவா விதில் மீத வரி ஏனிசா மே கருமாத்த கினியாண்டு பெரி வேணுவோம் கீன காரணி பேரும் பெருவாம மங்கித்தனோ ஏக அப்பிட்டு சதக்கான்னட்டு வேணும் அது அனுசாரி புது அப்பிட்டு கிசிம ரட்டக்க கிசிம ரட்டக்க நொக்கர் என்ன விதியக்கு விதுலே அப்பி சம்பூர்ண சப்பே நமுத் ஆயோஜகையும் கெல்லான் அவசியப்படும் விதியட்டு விதுலி அடுக்குறான புலுவான் ஏக்க ஹோந்தாய் யாம் கிச்சு சாணியா கேட்டு என்ன புலுவான் ஹோந்தாய்
ஜனதாவது தனியன்னு நமக்கு அவாசனாவட்டும் மித்தன அப்படி தேசபாலனை மிஸ்ட்ரு கரு
අපි මේ ආයතනය ගෙන යන යෑමේ අවශ්‍යතාවයට වඩා එහෙම නැත්නම් මේ විදුලි බල මණ්ඩලය මේ පාත් සාධාරණව පවත්වා ගැනීම අවශ්‍යතාවයට වඩා අපි කල්පනා කරන්නේ කොයි විදිහෙන්ද මේක ජනතාවගේ දෝෂාරෝපණයෙන් ඈක් කරලා තියාගන්නේ කියලා. නමුත් අපි කල්පනා කරනවා නම් මේක ප්‍රතිපත්තියක් වශයෙන් අවුරුදු 4කට 5කට සැරයක් මේ විදුලි බිල වැඩි කරන්න ඕනේ කියනවා නම් මේ දර මේ විදිහට දැනෙන්නේ නැහැ. එතකොට මේ කරුණු ගැන කතා කරනකොට මම හිතනවා අපි මෙතෙන් කීප දෙනෙම ප්‍රකාශ කළා මේ සුනිච්ච බලශක්තිය. සුනිච්ච බලශක්තිය උපයෝගී කරගන්නට ඕන කියලා. මොකද බීචර් සහ ගල්ලංගුරු බලාගාර වීමට යන වැය කිරීම උගද්දුට අඩු කරන්න පුළුවන්කම ලැබෙන්නේ සුනිච්ච බලශක්තිය. එහෙම නැත්නම් සුළං බලය, ඒ වගේම කුඩා ජලවිදුලි බලාගාර, ඒ වගේම හිරු එළිය වැනි මාගෝසි. මොකද මම මට මතකයි අපි 2007 සුනිච්ච බලශක්ති අධිකාරිය පිහිටෙව්. පිටවලා අපි විශාල වැඩපිළිවෙලකට ආරම්භයක් දුන්නා. ඒ ආරම්භය මොකද්ද? හැකිතරම් දුරට මේ සුනිච්ච බලශක්තිය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්න. නමුත් මේ වැඩපිළිවෙල සාර්ථකුනේ නැහැ. අපි දන්නවා මට මතකයි 2015 රජයේ වෙලාවේ මහජන උපයෝගිතා කොමිසම වැඩපිළිවෙල සකස් කරලා ඒගොල්ලෝ පත්‍රිකා කිවිපත් කළා. ඒ වෙලාවේ යුබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කරුණාකරලා මෙන්න මේ වැඩපිළිවෙල ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම මේ පුනර්ජනනීය බලශක්තියේ පිළිවීම තුළින් මේ රටේ මේ බලශක්ති ප්‍රශ්නේ විසඳන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අය නම් කරලා දුන්නා. ඒ වගේම සාකච්ඡාවලදී තීන්දුව කළා යම් යම් තැන්වල මේ සූර්ය බලශක්තිය මේ මධ්‍යස්ථාන පිහිටවන තැන්, ඒ වගේම සුළං බලශක්ති මධ්‍යස්ථාන පිහිටවන තැන් ඒ අය නම් කළා. නම් කළා මම හිතනවා සුළං වලින් මධ්‍යස්ථාන 15ක් පමණ නම් කරලා තිබුණා. ඒ වගේම සූර්ය බලශක්ති ආයතන 10ක් පමණ නම් කරලා තිබුණා. නමුත් 2019 වෙනකම්ම මේකෙන් හදලා තිබුණ එකක් හෝ දෙකක් පමණයි. මොකද මේ සම්බන්ධව ගත්ත උනන්දුව මදි. ඉතින් මේක තමයි අද හුඟා දුරට සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අපේ මේ ඊසල් ඒ වගේම ගල්ලඟුරු සඳහා වැය කරන මුදල පාලනය කරන්න නැත්නම් අඩු කරන්න නම් සීමා කරන්න නම් අපිට වෙන ප්‍රභවයකට යන්න ඕනේ. ඒ ප්‍රභවය තමයි නැත වශයෙන් මේ පුනර්ජනනීය බලශක්තිය. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා අපි එමෙතුමා දැන් සිට එමෙතුමා මේ සම්බන්ධව කීපවරක් මේ පාර්ලිමේන්තුවේ කතා කළා. ඔවුන් බලාපොරොත්තු වෙන හැකිතරම් දුරට මේ පුනර්ජනනීය බලශක්තිය මේ පුළුල් කරලා ඒ තුළින් දිගියේදී වැඩි ප්‍රමාණයක් විනිවිද ඉපදවන්න. ඊළඟට මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊතුවන් මේක සඳහන් කළා. මොකද මුගක් මේ කුඩා ජලවිදුලි බලාගාර IT අය ඒගොල්ලෝ කුඩා වේසායකින් ඒ අයට ගෙවන්න තියෙන මුදල් මම හිතනවා මාස 8ක් 10ක් තුල ගෙවලා නැහැ. මේ දෙවීම නැති නිසා දීර්ඝ කාලයක් තිස්සේ ඇයට ආදායමක් නැතුව මේ ආයතන පවත්වා ගන්න යන බැරි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. අද ඒවයි වැඩ කරන කම්කරුවන්ට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඒ ස්ථානවල ඒ තාක්ෂණික වැඩ කටයුතු වලට ඒ තාක්ෂණික සේවාවන් ලබා ගන්න ඕනේ. පිටින් තාක්ෂණික නිලධාරීන් ගෙනහැරලා ඒගොල්ලෝ එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ගෙවල නැහැ මුගක් කාලෙක. ඉතින් මේනි ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ කුඩා ජලවිදුලි බලාගාර හිමියන්ටත්, ඒ වගේ අනිත් පුනර්ජනනීය මේ බලශක්තිය නිපදවන ආයතන වලට. අනේ නිසා විශේෂයෙන් ගැන කල්පනා කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී මතක් කරමි. ඒ වගේ මේ අවස්ථාවේදී අත වශයෙන් අපි දන්නවා රටේ ජනතාවට මේ යෝජක මහත්ම කිව්වා වගේ යම් යම් ප්‍රශ්න තියෙනවා.
තමිනිත් දෙකක කාලයක් තිබුණාම තමයි
මේ සියලුම ප්‍රශ්න තියෙද්දීවත් මේ විනිවිද මණ්ඩලයේ මේ පවත්වාගෙන යෑම සඳහා මේ ගත පියවර කාලෝචිතයි කියන කීමෙන් පරිවර්තන දිප්‍රවසාය.
පවන් සිද්ධාර්ථ මහත්මනේ මේ ළඟට ගරු විජිත හේරත් මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඊට අමත ඊට ප්‍රථමව මූලාසනය සඳහා නමක් යෝජනා කරනවා. ගරු බණ්ඩාර මහත්මයා.
ගරු නියෝජක කතානායකතුමනි මූලාසනය සඳහා සුජිත් සංජය පෙරේරා මහත්මයාගේ නම යෝජනා කරනවා.
යෝජනා විශ්ිර කරන ගරු ධර්මසේන මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රෝහණ බණ්ඩාර විජේසුන්දර මන්ත්‍රීතුමා ගැන යෝජනාව මම ස්ථිර කරනවා.
ගරු සුජිත් සංජය පෙරේරා මහත්මයාට මූලාසනය.
ගරු මුලාසනා රුඩ මන්ත්‍රීතුමනි, මේ පහුගිය මාස හතර පහ කාලය තුළ අපේ රටේ විදුලි ගාස්තු වැඩි වෙනවා, තෙල් ගාස්තු වැඩි වුණා, ගෑස් ගාස් මිල වැඩි වුණා, ඒ වගේම වේගෙන් බඩු මිල වැඩි වෙනවා. මේක රටේ ජනතාවට දරා ගන්න බැහැ. දෙය වෙනකොට පිටි කිලෝ එක රුපියල් 350ට නැග්ගා. ඒ අනුව හෙට අනිද්ද වෙනකොට පාන් රාත්‍රල 250 විතර වෙනවා. ඒක නෝට බනිස් ගෙඩිය මාළු පාන් ගෙඩිය අපෝ වැඩි වෙනවා. සම මේ බර ජනතාව මත පටවලා තියෙනවා. බත්මන් නැමැතුමා මේ විදුලි බල වැඩි කරන්න තීන්දුව ගන්නකොට මම කියන්නේ විදුලි බල මණ්ඩලයේ මෙතෙක්කල් වෙච්ච සමස්තයට එතුමා වග කියන්න ඕනේ කියලා. හැබැයි විදුලි බල මණ්ඩලයේ සහ මේ බලශක්ති ජනනය කිරීමේදී අපේ රටේ පාලකයෝ මෙතෙක් ගත්ත ප්‍රතිපත්තිමය, ඒ වගේම ඒ කාලවලට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගත්ත වැරදි තීන්දුවල ප්‍රතිඵලය තමයි දැන් මේ ජනතාව මත පටවල තියෙන්නේ. ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පාඩු උනේ මේ සේවකයෝ වැඩි හින්දම නෙමෙයි. සේවකයෝ වැඩි කරා නම් ඒකට වග කියන්නත් ඕනේ පාලකයෝ. 1969 ඉඳලා මෛත්‍රීපාල සේනානායක මහත්තයාගේ ඉඳලා ඔය පත්වෙච්ච හැම ඇමතිවරයෙක්ම සේවකයෝ ගෙනල්ලා තමන්ගේ ආසනෙ කට්ටිය පැටෙව්වා. ඊට පස්සේ ඒගොල්ලන්ට පඩි ගෙවන්න වෙනවා. ඒක දැන් ජනතාව මත පටවල හරියන්නේ නැහැ. ඒකේ වැරද්ද තියෙන්නේ මේවා පාලනය කරපු ඒ ඇමතිවරුන්ගේම තමයි. සේවකයන්ගේ ප්‍රශ්නේ එහෙම තියෙනවා. විදුලි ඉංජිනේරුවන්ගේ මාෆියාවක් නිර්මාණය වුණා නම් ඒ මාෆියාව නිකන් නිර්මාණය වුණේ නැහැ. ඒ විදුලිය පෞද්ගලික ආයතන වලින් ගන්න තීන්දුව කරද්දී එතන ටෙන්ඩර් පටිපාටි වලදී එයාට මැදිහත් වෙන්න ඉඩපස්තා හදලා ඒවට ආයතනික නීති රාමු ව්‍යුහයන් හදුවේ මේ පහුගිය කාලෙම තමයි. ඉතින් ඒවේ ප්‍රතිඵල තමයි මාෆියාව ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් අපේ රටේ ජාතික විදුලි ජනන සැලැස්මක් තියෙනවානේ. ඒ සැලැස්මට අනුව කොයි ඇමතිවරයාද කොයි කාලෙද මේ විදුලි ජනනය සිද්ධ කරේ? කිසි කෙනෙක් ඒක කරලා නැහැ. මේ ජාතික විදුලි ජනන සැලැස්ම නිවැරදිව ඒ ප්‍රතිපත්ති රාමුවට අනුව අපේ රටේ විදුලි උත්පාදනය සිද්ධ වුණේ නැහැ. ඒක එහෙම නොකර විටින් විට හදිසි මිලදී ගැනීම කරනවා. හදිසි මිලදීම් කෙනෙක් කරනකොට ඉතින් දූෂණ වංචා සිද්ධ වෙනවා. ඊට පස්සේ පුද්ගලික අංශයට සම්පූර්ණයෙන්ම විදුලි බලාගාරවල ඉන්ධන බලාගාරවල ඒකාධිකාරිය දීලා තියෙනවා. අන්තිමට පුද්ගලික අංශේ ඒ ඒකාධිකාරිය මත යැපෙන්න අමාත්‍යංශයට සිද්ධ වෙනවා. ඇමතිවරයාට සිද්ධ වෙනවා. ඒ දුර එතන ගත්ත වැරදි ප්‍රතිපත්තිමේ තීන්දුව ඒකෙන් තමයි මණ්ඩලයට පාඩු වෙන්නේ, රටට පාඩු වෙන්නේ. දැන් ඒක ජනතාව මත පටවනවා. මේ කිසිවකට වග කියන්න ඕනේ නැති සාමාන්‍ය ජනතාව, මේ රටේ සාහසික දුප්පත් ජනතාව මේකේ දැන් වග උත්තරකාර වෙලා තියෙනවා. හැබැයි මේ වැරදි තීන්දුව ගත්ත මේ පාලකයෝ ඒක ඒ අය නිදැල්ල යනවා. ඒ දවස්වල අපිට මතකයි ওই ජෙනරේටර් ගෙන්වීමේදී අර තුර්කියේ බාත් ගෙනාව. තුර්කියේ බාත් එක ගෙනල්ලා වෙසක් එකට කලින් ලයිට් දෙන්න කියලා ගෙනාවේ. අන්තිමට බාත් එක ගෙනකොට වෙසක් එක පහු වෙලා. එවැනි තීන්දුව වලින් මිලියන ගණන් පාඩු වුණා. ඒ පාඩුව දැන් ජනතාව මත පටවන එක තමයි මේක ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට LTL ආයතනේ ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දවස් ගණන් වාද විවාද කරා, ඒ ගැන පරීක්ෂණ කරා. 63% විදුලි බල මණ්ඩලයට අයිති. අධ්‍යක්ෂ මණ්ඩලයේ 8 දෙනාගෙන් 5 දෙනෙක්ම මණ්ඩලයේ, 3 දෙනා අනිත් පැත්තේ. හැබැයි ඒ LTL ආයතනේ අද වැඩ කරන්නේ සම්පූර්ණ පුද්ගලික ආයතනයක් විදිහට. ඒ රජේ වැඩ නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ ගිහලා අප්‍රිකාවේ කලාපය තුළ විවිධ රටවල බිස්නස් කරනවා. ඒක පාලනය කරගන්න බැරි වුණ අමාත්‍යංශවලට ඒකේ බර දැන් පටවෙන්නේ ජනතාව මතට. විදුලි ඒකකයේ මිල වැඩි කරලා ජනතාව මත පටවන්නේ මීට පෙරාතුව ගත්ත ප්‍රතිපත්තිමය සහ එක් එක් දේශපාලන බලවුමනාවන්වල ගත්ත හේතුවල ප්‍රතිඵලය. ඊළඟට මම අවධාරණය කරන්න කැමති දැන් මේ හදිසි විදුලි බිල වැඩි කරන්නේ ඇයි? විදුලි බිල විතරක් නෙමෙයි, ගෑස් මිල, විදුලිය, ඉන්ධන මිල, ඒ සියල්ල වැඩි කරේ වෙන මොකක්වත් නෙමෙයිනි. ඇයි මේක කෙලින් කියන්නේ නැත්තේ? මාර්තු මාසේ දෙවනිදා IMF එක දැම්ම ආටිකල් 4 ලියවිල්ල. IMF එක අපේ ආණ්ඩුවට ඉදිරිපත් කර ආටිකල් 4 ලියවිල්ල බලන්න. ඒ ලියවිල්ලේ පිටු දෙකක එක ඡේදයක ඉතා පැහැදිලිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය අපේ ආණ්ඩුවට රෙකමන්ඩ් කරන කොන්දේසි පහක් තියෙනවා. පළවෙනි කොන්දේසිය මොකද්ද? ඉන්කම් ටැක්ස් එක වැට් එක වැඩි කරන්න, බදු සහන අඩු කරන්න. දෙවෙනි එක මොකද්ද? රුපියල පහ කරන්න, ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට්. තුන්වෙනි එක මොකද්ද? රාජ්‍ය ආයතන රිෆෝම් කරන්න, ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් රිෆෝම්. හතරවෙනි එක මොකද්ද? කොස්ට් රිකවරි එනර්ජි ප්‍රයිසිං. පස්වෙනි එක මොකද්ද? ෆයිට් අගේන්ස් කරප්ෂන්. ඔය පහ හරි පැහැදිලිව IMF ආටිකල් 4 ලියවිල්ල තියෙනවනේ. දැන් ඔබතුමන්ලා මේ කරන්නේ මොකද්ද? පස්වෙනි එක කරන්නේ නැහැ. ෆයිට් අගේන්ස් කරප්ෂන් නැහැ.
ඉතුරු හතරම කරා. බදු වැඩි කරානේ, වැට් එක වැඩි කරා. ඊළඟට බදු සහන අඩු කරා. දැන් අලුත් බද්දක් එනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු 2.5% වැට් එකට අමතරව. ඉතින් මේ IMF එක කීප එකනේ මේ කරන්නේ. ඉතින් බදු වැඩි කරනවා. දෙවෙනි එක මොකද්ද? රුපියල 5 කරන්නේ. කබ්‍රල් ඉන්නකන් රුපියල 5 කරේ නෑ. 203 තියාගත්තා. අලි සබ්‍රි එමෙතුමාව ආපහු ගමන් කිව්වා අපි IMF එකට යනවා කියලා. යනවා කියලා කියපු ගමන් රුපියල 5 කරා. ඕකනේ ඇත්ත කතාව. ඉතින් රුපියල 5 කරාන දැන් ඩොලර් එක වැඩි වෙලා තියෙනවා. ඒකෙන් ආපහු බඩු මිල වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි රාජ්‍ය ආයතන රිෆෝම් කරා. රිෆෝම් කරලා දැන් ලයිස්තුවක් දාලා තියෙනවා. ඒකේ පාඩු ලබන ආයතන විතරක් නෙමෙයි. ලාභ ලබන ආයතනක් තියෙනවා. ETF එක. ETF එක රජයටයි තියනේ, පුද්ගලික එකක් නෙමෙයි. ඒක මේ රජයේ එකක් නෙමෙයි, පුද්ගලික අංශ සේවකයන්ගේ සල්ලි තියෙන එකක්. ඉතින් ඒකත් දැන් එතනට දාලා තියෙනවා. රක්ෂණ සංස්ථාව. රක්ෂණ සංස්ථාව පාඩු ලබන්නේ නැහැ. රක්ෂණ සම ලාභ ලබනවා. හැබැයි ඒකත් තියෙනවා මේ ලයිස්තුවේ. එතකොට ටෙලිකොම් එක ඒකත් තියෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රයිවටයිස් කරන්න කියලා යෝජනාවේ 2005 මට හොඳට මතකයි. මමත් කැබිනට් එකේ ඉඳද්දි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනි වෙලාවේ ඒ වෙලාවේ විදුලි බල මණ්ඩලයේ සිපෙට්කෝ එක ඔය ප්‍රිෆෝම් කියන වචනේ තමයි එන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, ඔබට වර්තා විනාඩි දෙකක් තිබෙනවා.
ප්‍රිෆෝම් කියුවට කරන්නේ පුද්ගලිකරණේ. එදා අපි කැබිනට් එකෙන් එළියට බහැලා ඊට පස්සේ ඒ තීන්දුව ගත්තොත් අපි කැබිනට් එකේ නැවත වාඩි වෙන්නේ නැහැ කියලා බලපෑම් කරලා සේවකයෝ පාරට බහැලා ඒ විදුලි බල මණ්ඩලයේ විකුණන්න ගිය වෙලාවේ 2005 අපි බේරගත්තේ. එහෙම නැත්නම් එදා 2005 IMF වුමනාවට මේක විකුණනවා. අදත් තියෙන IMF එකේ කොන්දේසි වලට විවිධ වචන වලින් දාලා ඒ කියන එකම තමයි. ඊළඟ එක මොකද්ද? කොස්ට් රිකවරි එනර්ජි ප්‍රයිසින්. ඔබතුමා පැහැදිලි කළේ ලාම් තෙල් වල පිරිවැට සරලන විදිහට මිල තීරණය කරන්න. ඉතින් IMF එක වචනින්ම කියලා තියෙන එකනේ. ඇයි ගෑස් මිල වැඩි කරේ? 1495 ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ දැන් 5800ට වැඩි කරලා දැන් ගත්තොත් 4665ට තියෙනවා. නමුත් ඒ වැඩි කිරීම සිද්ධ වුණේ අර සූත්‍රයට අනුව. ගෑස් මිල වැඩි කරේ, තෙල් මිල, ඩීසල් පෙට්‍රල් භූමි තෙල් තුන්සරයක් වැඩි කරා ඩීසල් පෙට්‍රල්. ඒක කරන්න උනේ මේ IMF යෝජනාවට අනුව. තොබතුමන්ලා ඒක කියන්න විවෘතව අපි IMF එකෙන් බිලියන 4-5ක් ණයක් ඉල්ලලා තිනෝ රිෆෝම් කරන්න සාකච්ඡාවක් යනවා. එහෙන් අපිට ඩිරෙක්ටර් බෝඩ් එක රෙකමන්ඩ් කරලා තිනෝ මේවා කරන්න. ඒ නිසා අපි මේක කරනවා. ඕක තමයි ඇත්ත තිත්ත ඇත්ත. ඒක නැතුව අපි කියන්නේ ඒක නෙමෙයි. විදුලි බල මණ්ඩලේ පාඩු ලබන්න හේතු වෙච්ච ඇත්ත හේතු හරියට පැහැදිලිව තේරුම් ගන්න. මං හිතන්නේ අමතුමා ඒක දන්නවා. ඒක ඔතුමම කිව්වා. මේ කලින් ගත්ත ප්‍රතිපත්තිමේ තීරණ. ඉතින් ඒක තමයි රිෆෝම් කරන්න ඕනේ. ප්‍රයිවටයිස් කරන එක නෙමෙයි. සේවකයෝට ගෙලියට දාන එක නෙමෙයි. සේවකයන්ගේ අතිකාල දීමනා හරි වැඩි නම් ඒව වෙනම සලකන්න. ඒව ගත්තොත් මේ සමස්ත පාඩුවෙන් සේවකයන්ට එන එක 2.3%, 98%. ඒ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වෙන ප්‍රශ්න. ටෙන්ඩර් ප්‍රශ්න, ගල්ලංගුරු බලාගාර ප්‍රශ්නේ. ගල්ලංගුරු ගෙන්වීමේදී මේ පාර්ලිමේන්තුවේ අපි දවස් ගණන් කතා කරලා තියෙනවා. බිලියන ගණන් කරපු වංචාව. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු දාන්න සිද්ධ වුණා.
ඒසාර කාලය අවසානයි.
විදුලි බල මණ්ඩලයේ සිද්ධ වෙන ඒ පාඩු නතර කරන්න ඒකට ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැතුව ඒ කරපු පරණ කරපු වැරදිවල පාපය, ඒ බර මේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව මත පටවන්න එපා කියමින් මා නතර වෙනවා.
බොහොම ස්තුති. මිලකට ගරු KPS කුමාරසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, මූලාසුනාරුඩ, අද විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව විපක්ෂය ගෙන ආපු යෝජනාව සාකච්ඡාවට ගන්න වෙලාවේ තාමත් වැදගත් කාරණාවක්, විශේෂම මේ රටේ අත්‍යවශ්‍යම කාරණාවක් තමයි විදුලි බල සහ බලශක්ති කියන කාරණාව. අපි මේ කාල සීමාව තුළම මේ පිළිබඳව කතා කරනවා. අපි දැක්කා මා මේ පාර්ලිමේන්තුවට මෙවර පැමිණියත් පහුගිය පාර්ලිමේන්තු කාල සීමාව තුළම මේ විදුලි බල මණ්ඩලයේ පාඩුව පිළිබඳව දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා වුණා. අපි අද මේ කතා කරන මාතෘකාව ඉතාමත්ම වැදගත්, විශේෂයෙන්ම රටේ සංවර්ධනයට වගේම ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ ජනතාවගේ සුඛ විහරණය සඳහා තාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා මේ යෝජනාවේදී අපි විශ්වාස කරනවා තාමත් හොඳ යෝජනාවක් ප්‍රතිව්‍යුහ ගත කළ යුතුයි. පාඩු ලබන ආයතන මා විශ්වාස කරන විදිහට අද මේ රටේ ආර්ථික සමාජීය දේශපාලන ගැටලුවක් මේ රටේ තුල පවතිනවා. මේකට මූලිකම හේතු තමයි මේ රටේ තියෙන විශාල රජයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ විදිහට පාඩු ලබන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් ඒ ආයතන අපි තවත් තියාගෙන ඉන්නවද? එහෙම නැත්නම් යම් කිසි වැඩපිළිවෙලක් තුල මේ ආයතන ප්‍රතිවහගත කරනවද කියන කාරණාව පිළිබඳව ආණ්ඩුව හැටියට කල්පනා කළ යුතුව තියෙනවා. ඒ නිසා තා හොඳ යෝජනාවක්. ඒ වගේම ගරු ඇමතුමාගේ ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් තියෙනවා අපි කියන්න ඕනේ තරුණ ඇමතිවරයෙක් හැටියට. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, පාඩුව අවම කර ගන්නවා වගේම පාරිභෝගික ආරක්ෂා කර ගැනීමත් ආණ්ඩුක වකිමක් බවට පත් වෙනවා. දැන් මේ නෝට අපි දන්නවා ගරු ඇමතුමා කියපු ආකාරයට විශේෂයෙන්ම මේ ඒකක 30 පිළිබඳව අපි කතා කරා. විදුලි පරිභෝජන ඒකක 30 පිළිබඳව 105 ඉඳලා රුපියල් 360යි. 360 දක්වා මේක වැඩි වෙලා තියෙනවා. හැබැයි මේක සමහරුන්ට මේක දරා ගන්න පුළුවන්ද කියන කාරණාව අපි කල්පනා කළ යුතුව තියෙනවා. මොකද විශේෂයෙන්ම අපේ රටේ 114ක් පරිභෝජනය කරන මේ ඒකක 30 ඉඳලා 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න එක ආණ්ඩුක වකිමක් බවට පත් වෙනවා. ඒ නිසා ඇමතුමා කියපු විදිහට මේක සාමාන්‍ය ගාණක් වුණත් අද රටේ තියෙන ආර්ථික තත්ත්වය, අද මේ රටේ ජනතාව විඳින ආර්ථික අපහසුතා අපි හැම කෙනෙක්ම දන්නවා. මොකද අද හැම දෙයක්ම බඩු මිල ඉහළට ගිහලා, බඩු විතරක් නෙමෙයි හැම භාණ්ඩයක්ම ඉහළ ගිහලා තියෙනවා මිල. ඒ මිල යාමත් එක්ක, මිල ඉහළ යාමත් එක්ක අද මේ රටේ ජනතාවට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ගරු මන්ත්‍රීතුමනි, දරා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා මේ ඒකක 30.30 දක්වා රුපියල් 105ක් තිබිච්ච එක රුපියල් 360 දක්වා වැඩි වීම දරා ගන්න පුළුවන්කමක් තියන අය ඉන්නවා. හැබැයි දරා ගන්න පුළුවන්කමක් නැති අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟ එක තමයි ගරු මන්ත්‍රීතුමනි, 30.60 දක්වා රුපියල් 280 තිබිච්ච එක රුපියල් 780ක්, රුපියල් 500කින් වැඩි වෙලා තියෙනවා. මේකත් එහෙමයි. මෙතන 111ක් ඉන්නවා. පවුල් 111ක් පොඩි ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කළ යුතුයි. ප්‍රයල් 500ක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද බොහොම අමාරුවෙන් මේ රටේ අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද මේ රටේ ඉන්නේ. අපි මේ පිළිබඳව කතා කළ යුතුයි. අද අනුරාධපුර ජීවත් වෙන පුද්ගලෙක් හැටියට, විශේෂම කුසිකර්මාන්තේ ජීවත් වෙන දිස්ත්‍රික්කයක් හැටියට, පළාතක් හැටියට, උතුරු මැද පළාතේ අද ගොවියෝ විශාල අසනතාවයකට පත් වෙලා ඉන්නවා. ඔබ දන්නවා අපේ දිස්ත්‍රික්කේ 60%කට 65%කට වැඩි ජීවත් වෙන කුසිකර්මාන්තෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නේ. හැබැයි අද මේ අය විශාල අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. අද මේ අයට කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්නවා. විශේෂම පොහොර ප්‍රශ්නේ, ඒ වගේම කුෂි රසායනික දවවල තිබිච්ච හිඟය. ඒ නිසා අද ගොවියා අනාථ භාවයට පත් වෙලා තියෙන මොහොතක්. මේ අයට මාසික වැටුපක් ලැබෙන්නේ නැහැ. මාසික චේතනාවක් ලැබෙන්නේ නැහැ. මේ අයට අහස්වැස්ස තිබුණොත්, ජලය තිබුණොත්, පොහොර ටික තිබුණොත්, තෙල් ටික තිබුණොත් පමණයි මේ අයගේ ආර්ථික ශක්තිමත් වෙන්නේ. ඒ නිසා මේ වැඩිවීම සමහරුන්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විශේෂම කියන්න ඕනේ එක එක ආණ්ඩු එක එක ගත්ත ක්‍රියාමාර්ග නිසා අද යම් අපහසුතාවට පත් වෙලා තියෙනවා. නමුත් මේක ඉතාමත් බැරෑරුම් කාරණාවක් කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි, අපි හැම වෙලාවෙම කිව්වා අපි මේ විදුලි සඳහා පුනර්ජනීය විදුලියට ආ යුතුයි කියලා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
ඔව්, පුනර්ජනීය විදුලියට ආ යුතුයි කියන කාරණාව අපි විශේෂයෙන්ම කිව්වා පහුගිය කාලේ. හැබැයි අපි දැක්ක ආයෝජක විශාල ප්‍රමාණයක් ආවා. ඒ ආයෝජකයන්ට ඒ අවස්ථාව ලබා දුන්නද කියන කාරණාව පිළිබඳවත් අපි කතා කළ යුතුයි. අපි දැක්ක විශාල ආයෝජක ප්‍රමාණයක් ලැබිලා තිබුණා. හැබැයි ආයෝජකයෙකුට මේ රටේ යම් ආයෝජනයක් කරන්න විදුලි බලය වෙන්න පුළුවන්, පුනර්ජනීය විදුලිය වෙන්න පුළුවන්, වෙනත් ආයෝජන වෙන්න පුළුවන්. හැබැයි ආයෝජනය කරන්න ආපුවාම ඉස්සෙල්ලාම කොමිස් මුදල් ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි අද ආයෝජක එන්නේ නැති තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒස අපිට තිබුණා මේ ප්‍රශ්නේ විශාල වශයෙන් අපිට උත්තර තිබුණා. හැබැයි මේ උත්තර වලට මොනවද උනේ? ඒ උත්තර අපිට හදා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද ආයෝජකෙක් කෙනෙකුට එක සුලම් බලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් LMG වෙන්න පුළුවන්. හැබැයි අපිලා බලාගාරයක් ඉදිකරන මේ රටේ ආයෝජනය කරන්න හදනකොට ඉස්සල්ලාම කතා කරන්නේ කොමිස් මුදල ගැන, එහෙම නැත්නම් ඉස්සල්ලාම කතා කරන්නේ අල්ලස් ගැන. ඒ නිසා අද අපේ රටේ මේ තත්ත්වේ පත් වෙලා තියෙන මෙන්න මේ කාරණාව. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මම කාල වේලාව ඉක්ම ගිහින් තියෙන නිසා අවසාන වශයෙන් එකක් කියන්න ඕනේ. විදුලි බලසහ බලශක්ති පිළිබඳව කතා කරනකොට අපි දන්නවා මේ රටේ තියෙන ත්‍රිවිල් 14 ලක්ෂයක් ත්‍රිවිල් තියෙනවා. අපි අහිංසක තරුණ මේ ත්‍රිවිල් දුවන්නේ. හැබැයි අපි මේ 14 ලක්ෂයට යම් ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් අපි දන්නවා අපිට විදුලි බලසහ බලශක්තිය බලශක්ති වලට අපිට යනවා ඩොලර් මිලියන 550ක් 600කට කෙට් වෙන්න යනවා මාසිකව. හැබැයි අපිට පුළුවන් නම් මේ ත්‍රිවිල් ලක්ෂ 3.7 ලක්ෂ 14ක් තියෙන මේ 3.7 වලට අර සුරික්ත බල ශක්ති අධිකාරිය කෙනෙක් තියෙනවා කොරියාවෙන් බැටරියෙන් දුවන්න පුළුවන් ත්‍රිවිල් 4ක් අපිට පුළුවන් නම් ඒ බැටරියෙන් දුවන්න පුළුවන් ත්‍රිවිල් අපට ආනයනය කරලා ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි විශ්වාස කරනවා මේ බල ශක්තිය. මොකද ත්‍රිවිල් ලක්ෂ 14ක් අපිට ඒ බල ශක්තිය හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. තේස මේ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා.
බුදුරජාණන් කාලේ
අපි ආණ්ඩුවක් හැටියට අපි අවසන් කරනවා ආණ්ඩුවක් හැටියට මේ වැඩ පිළිවෙලට යන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අවසාන වශයෙන් එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ අපිට වෙලාවක් නොමැති නිසා. ආණ්ඩුව හැටියට අපි යෝජනා කීපයක් ගෙනව පහුගිය දවස්වල. ඒ තමයි අපි ආණ්ඩුවට යෝජනා කරා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව. අපි රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා අපි කණ්ඩායමක් හැටියට අපි කිව්වා මේ කැබිනට් එක තියෙන කැබිනට් මණ්ඩලයේ කැබිනට් එකේ 20 තියාගෙන රාජ්‍ය මාතෘපත් නොකර මේ රටේ තියෙන මේ ආර්ථික තත්ත්වය නිසා යම් කිසි කාලයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්ගත සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන කාරණාව අපි සිහිපත් කරා. අපි එකඟයි. අපි දැක්කා පහුගිය දවස්වල එක එක නාලිකා වලින්
ධර්මන්තතුමනි කාලය
අවසාන කරන ගරු මන්තුමනි අපි දැක්කා එක එක අමතුමාලා කියනවා ආරාධනා කරා කවුරුත් ආවෙ නැහැ. හැබැයි අපි එකඟයි සර්වපාක්ෂික ආණ්ඩුවකට. හැබැයි අපි කියන්නේ මේ රටේ ජනතාවගේ තියෙන තත්ත්වය පිළිබඳව ආර්ථික තත්ත්වය පිළිබඳව තාමත් හොඳින් කල්පනා කළ යුතුයි. මේ වෙලාවේ තනතුරුනේ මේ වැදගත් වෙන්නේ. මේ වෙලාවේ අමතිකම්වත් රාජ්‍ය අමාත්‍යතුරුනේ මේ වැදගත් වෙන්නේ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ අහිංසක මිනිසුන්ගේ පස්තර ටිකයි වැදගත් වෙන්නේ කියන කාරණාව සිහිපත් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. අවසාන කරන බොහොම ස්තුතියි.
හොඳයි බොහොම ස්තුතියි. මීළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක් තිබෙනවා. ඔව්. ආදර ජීසේර මන්ත්‍රීතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි උත්තරයක් දෙන්න පුළුවන් නම් අපේ කුමාරසිරි මන්ත්‍රීතුමා නගපු ප්‍රශ්නයකට විශේෂයෙන්ම ත්‍රී රෝද රථ පිළිබඳව අපි මේ වෙනට යම් අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම පූර්ණකාලීනව විශේෂයෙන්ම කුලී රථ හැටියට දුවන ත්‍රී රෝද රථ ලක්ෂ 3ක් පමණ තමයි ලංකාවේ තියෙන්නේ. ඒ නිසා එතුමා කිව්වා වගේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය ලැබිලා තියෙනවා අර බැටරි 4කින් දුවන කොරියාව එකක්. ඒක නමුත් මේ රටට ගැලපෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් පෞද්ගලික ආයතන කීපයක් දැනටමත් මේ වන විට ඒක පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉස්ස පිරිවැයක් යම් කිසි තියෙනවා. ඒකට අපි උදව් කරන්න බලනවා අවශ්‍ය නීතිමය ක්‍රමවේද සහ ඒ අවශ්‍ය පිරිවැය අඩු කරලා ඒ ක්‍රමවේදයට යන්න. ඒක තමයි අපි ඉදිරියේදී
බලාපොරොත්තු හොඳයි බොහොම ස්තුතියි.
මුලසුනේ සිටින මන්ත්‍රීතුමනි අද ඇමතිතුමා කතා කරනකොට කිව්වා සහයෝගය දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඔව් අපි මේ ප්‍රතිසංස්කරණ වලට හරි ඒවට සහයෝගය දෙන්න ලෑස්ති. නමුත් මම මතක් කරන්න ඕනේ මේක අර සයිටම් එක වගේ හරි නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ නම් කරගන්න එපා. මොකද මට මතක එදා SV දිසානායක ඇමතිතුමා ඒක ඉදිරිපත් කරනකොට අපි සහයෝගය දුන්නා. අන්තිමට අපිට වෙච්ච වැඩේ හරිද? මොකද සමහරවිට ආණ්ඩු මාරු වෙනකොට මේ පැත්තෙන් ඒ පැත්තට යනකොට සමහරවිට අපිට අමතක වෙනවා මොකටද අපි සහයෝගය දුන්නේ නොදුන්නේ කියන එක. අනික එක මේ අපි ආයෝජනයට විරුද්ධ නැහැ. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ ආයෝජනයට විරුද්ධ නැහැ. දේශීය හෝ විදේශීය ආයෝජනයට විරුද්ධ නැහැ. රට ඉස්සරහට ගන්න නම් ආයෝජනය අත්‍යවම අවශ්‍යයි. අපේ ඉතිරිය මදි. ඉතිරිය මදි නම් ආයෝජනය කරන්න මදි. ඒ නිසා විදේශ ආයෝජනය වලටත් අපි එකඟ වෙන්න ඕනේ. මං හිතන්නේ මේ බිල් එක්ම වාගෙන ඉන්නවා විදේශ ආයෝජනයක් නම් කොහොම හරි මේ රට විකුණනවා කියලා මේ බිල් එක්ම අවලා තියෙන ඕකෙන් අපි ගැලවෙන්න ඕනේ. අපි ආර්ථික ප්‍රතිපත්ති වලට ආපුවාම IMF එකට නැවෙන්නේ නැහැ.
IMF එක එක්කෝ හෝ IMF එක නැතුව වුණත් අපි හරි ආර්ථික ප්‍රතිපත්ති වලට යා යුතුයි. ඒක දෙකක් නැහැ. IMF එක එක්කෝ හෝ නැතුව. හැමදාම කලින් කාලයට මේ IMF එක බිල් එක කරගෙන එක එක විදියට පෙන්න පෙන යනවා. අපි රට හරියට ගෙනියනවා නම් ආර්ථික ප්‍රතිපත්ති හරියට යනවා නම් IMF එක ඕනේ නැහනේ. IMF එක ඕනේ නැහැ. උන් මෙහෙ පැනලා එන්නේ නැහැ. මේ මොකද බිල් එක්ම වාගෙන රටන මේ බොරු කිය කිය හැමතිස්සෙම අර වැරදුනේ නිසානේ එතනට යන්නේ. රටේ තියෙන ශ්‍රේණිගත කිරීම පහලට ගියා නිසානේ එතනට අපි යන්නේ. නැත්නම් යන්න ඕනේ නැහනේ. දැන් මේ ශ්‍රේණිගත කිරීම රටේ ශ්‍රේණිගත කිරීම කොහොමද ඉහළට ගන්නෙ? කොහොමද අපි නැවතත් ණය වැළඳපොළට යන්නේ? කොහොමද අපි විදේශ ආයෝජන ආකර්ෂණය කරන එකට තමයි අපි මුහුණ දෙන්න ඕනේ. දැන් අද වෙලා තියෙන්නේ ඇත්තටම මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මේ විදුලි බිල ඉහළ යෑම ගැන. දැන් කිලෝවට් පැය 30කට වැඩි අඩුවෙන් පරිභෝජනය කරනවා නම් ඇවරේජ් එක ගත්තොත් ඔබතුමා කතා කළේ අර 30ම ගත්තා නම් රුපියල් 105ක් විතර යනවා කියලා. ඇවරේජ් එක ගත්තොත් එහෙම මේකේ ඉන්න අයගේ රුපියල් 54.27කට විතර තිබුණ ඇවරේජ් එක යනවා 100%කට ආසන්න. ওই ප්‍රතිශත ටිකක් එහාට මෙහාට වෙනවා ආසන්නව ඉහළ යනවා. හරිද? ඊට පස්සේ ඒ කිලෝවට්ස් 60කට අඩු ඒවවලත් 100%-200%කට වැඩිය ඉහළ යනවා. ඉතින් ඒක තමයි උතුන තියෙන ගැටලුව ප්‍රශ්නය. මිනිස්සුන්ට මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නය ඒකයි. මොකද මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් ඉස්සලාම මේකට මොකද්ද මේක හේතුව? ප්‍රතිපත්ති බිල පිළිබඳව තියෙන ප්‍රශ්නය මොකක්ද? අපි දන්නවා පුනර්ජනනීය බලශක්තිය 70%ක් කරන්න ඕනේ කියලා පසුගිය ආණ්ඩුව ඒක යෝජනා කළා. හිටපු ජනාධිපතිතුමා මම දන්නේ අලුත් ජනාධිපතිතුමාගේ 170%ද කියලා. නමුත් ප්‍රකාශයක් කළා නැති නිසා මම හිතුවා පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය 70%ක් වෙන්න ඕනේ. 20:30 වෙනකොට 20:50 වෙනකොට ඒගොල්ලන් කිව්වා පූර්ණ සංක්‍රාත්‍රියකට ගමන් කරන්න අපේක්ෂිතයි කියලාත් කිව්වා. දැන් අපි දන්නවා ඇත්තටම පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය දැනට තියෙන කැපැසිටි එකෙන් 111%ක් පමණ වෙනවා කිලෝ මෙගාවට් 646ක් විතර. දැන් මේක ඇවිල්ලා රූෆ් ටොප් එක නැතුව සූර්ය බල සංග්‍රහයෙන් කරපු ඒ මෙගාවට් 530 අපි එකතු කරන්න ඕනේ එකට. ඒක නැතුව දැන් ඒ වැඩපිළිවෙලත් ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙච්ච වැඩේ ඇවිල්ලා මේ කාණ්ඩුව පටන් ගත්තාම අනිත් ආණ්ඩුව ඇවිල්ලා මේව නතර කළා, ප්‍රමාද කළා, නැත්තම් මෙලහට ඕක දෙගුණයක් වෙලා තියෙන්නේ නැති මේ අවුරුදු දෙක තුලදී. නමුත් ඒක බොහොම අවාසනාවන්තයි එහෙම සිදුවීම ගැන. ඊට පස්සේ අපි දන්නවා දැන් ලොง ටර්ම් ජෙනරේෂන් ප්ලෑන් එක තියෙනවා. අර දිගු කාලීන ජනන ව්‍යාපෘති සැලැස්සුම 20:22, 20:41 එකට දීලා තියෙන්නේ කන්ඩිෂනල් අප්‍රූවල් එකක්. ඒ කියන්නේ කොන්දේසි සහිත අනුමැතියක් තමයි PUCSL එකෙන් දීලා තියෙන්නේ. ඒකට හේතුවක් ඇවිල්ලා අපේ විදුලි බල ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නෙමෙයි. රජයක් ඒක තීරණය කරන්නට ඕනේ. රජය තීරණය කරලා තියෙනවා නම් විශේෂඥයන් පෙන්වන්න ඕනේ කොහොමද මේක අපි ඇත්තටම ඉෂ්ට කරන්නේ කියන එක. ඉතින් අපි උතන තමයි දිගින් දිගටම පැටලිලා තිබුණේ. දැන් මං හිතන්නේ ඒක අපි හරිගස්සන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි එකට හිටගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අපි හරිගස්සන්න ඕනේ. විශේෂඥයන් අවශ්‍යයි. විශේෂඥයන් නැතුව අපිට ප්‍රතිපත්ති හදන්න බෑ. ඒක දෙකක් නැහැ. ඒ වුණාට එතකොට මම පිළිගන්නවා LNG එකේ ප්‍රමාද වීම ගැන බොහෝම අවාසනාවන්තයි. නමුත් දැන් PPA එකක් අත්සන් කරලා තිනවා වගේ ෆස්ට් ප්ලාන්ට් එකට ඒ වගේ දෙවෙනි එකක් ටෙන්ඩර් කරන්න බලාගෙන ඉන්නවා කියලා තමයි තියෙන ආරංචිය. ඒක වහාම කරන එක සුදුසුයි. ඒ වගේම දැන් කන්ඩිෂනල් අප්‍රූවල් එකක් දීලා තියෙන්නේ. දැන් මම ඉල්ලනවා 20:23, 20:42 එකට එනකොට ඒක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ කොහොමද අපි මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කරන්නේ කියන එක සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් ඉස්සර තිබුණා මෙගවත් 10ට වැඩිය අඩු ඒවා. මෙගවත් 10ට වැඩිය අඩු ඒවා අපි කිව්වා තරඟ කාර්යක්‍රමයක් තියෙන්න ඕනේ, ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එකක් දීලා ඒ ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එක අනුව ඒක ලබා ගන්න කියලා. හරිද? නමුත් අපි දන්නවා ගිවිසුම් අත්සන් නොකළ ඒවා තිබුණා.
තාවකාලී අනුමැතිය ලද ඒවා තිබුණා. අභිප්‍රාය ලිපිය නිකුත් කළ නොමැති ඒවා තිබුණා. මම ඔක්කොම ගණන් කියන්න යන්නේ නැහැ. තාවකාලී අනුමැතිය ලද අභිප්‍රාය ලිපිය දීර්ඝ කරපු නොමැති ඒවා තිබුණා. ඒ වගේම ජාල එකඟත්වයට යොමු කළ ඒවා තිබුණා. නමුත් මේවා වලින් ව්‍යාපෘති 1374ක් මෙගවට් 4000ක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ප්‍රමාද වෙලා තියෙනවා. ඇත්තටම සමහර ප්‍රායෝගික හේතු තියෙන්නේ නැති. නමුත් මම සමස්තයක් ඇතුළේ ගත්තොත් මේක නොකරන්න තමයි කවුරු හරි උතන තීරණය කළේ. නොකරන්න තමයි තීරණය කළේ. ඒකෙන් රටට වෙලා තියෙන අවාසිය. මිල ගණන් ගැන කියන්න ඕනේ නැහනේ. විශාල හයිඩ්‍රෝ ගැන අද උදේ කතා කළා. බොහොම අඩු මිල ගණන් තියෙන්නේ. අර රුපියල් 3-4-5 ඊළඟේව 15-16-17 පොඩි හයිඩ්‍රෝ පුනර්ජනනීයව හුඟක් අඩුයි. ඊට පස්සේ රුපියල් 20-30 තමයි එන්නේ ඊළඟට තර්මල් එක පාවිච්චි කරනවා නම්. ඉතින් විදුලිය මිල පිළිබඳව ප්‍රශ්නය එතනින් තමයි එන්නේ. ඉතින් මේකට කවුද වග කියන්න ඕනේ? මේව නතර කළාට කවුරු හරි වග කියන්න ඕනේ. මේ රටේ වග කියන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිතුමා වග කියන්න ඕනේ. දේශපාලනයක් වග කියන්න ඕනේ. නමුත් ඒවා පිටිපස්සේ නිලධාරීත් වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. මේවා ප්‍රමාද කරමු නිසා තමයි හරිද මේ 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 මිල වැඩි වැඩියෙන් ඉහළට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් බැලුවා 2017 ඉඳන් 2019 වෙනකන්. එතකොට මෙගාවාට් 10කට වැඩිය අඩු නම් අපි කියන්නේ බලබල ඉන්න අවශ්‍ය නැහැ. ස්ටෑන්ඩඩ් පර්චේසින් ඇග්‍රීමන්ට්ස් අස්සම් කරලා මේවා ක්‍රියාත්මක කළ යුතුයි. මේවා ක්‍රියාත්මක කළ යුතුයි. 2017 ඉඳන් 2019ට සූර්ය හා සුළං බලශක්ති බලාගාර 6ක් සඳහා මෙගවට් 191ක තරඟකාරී මිල කැඳවලා තිබුණා. නමුත් ඒවා වලින් උනත් 3-1 කරලා තියෙන්නේ. ඒවා වලින් උනත් 3-1 කරලා තියෙනවා. 3-2 කරලා නැහැ. මොකද්ද මේකේ තේරුම? හරිද මේකට කවුද වග කියන්නේ? එකක් නතර කළා එක පැත්තකින්. අනිත් පැත්තෙන් කිව්වා තරඟකාරී වලට හැම එකම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දීලා තියෙන්නේ මෙගවට් 191යි. ඉතින් මේ රටේ මිනිස්සුන්ට ඇති කරලා තියෙන ප්‍රශ්නය අපිට හිතලා බලන්න පුළුවන් කොච්චර විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද කියලා. ඔබතුමා පාවිච්චි කළ අර මාෆියාවක් කියන එක ඒක මාෆියාවක් නෙවෙයි, ඒක මාෆියාවක්. ඒකේ දෙකක් නැහැ. අපි ඒක බලන්න ඕනේ කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියලා. ඇයි මේව කරන්නේ කියලා. අනිවාර්යෙන් ඒක බලන්න ඕනේ. මොකද අපි මෙතන නැගිටලා ඉන්නේ හරිද කොටසක් වෙනුවෙන් කතා කරන්න නෙමෙයි. අපි මෙතන නැගිටලා ඉන්න ඕනේ පාරිභෝගිකය වෙනුවෙන් කතා කරන්න තමයි අපි නැගිටලා ඉන්න ඕනේ. පාරිභෝගිකයට ඕනේ ආරක්ෂාව. It can be security, it can be energy security, it can be food security. ඒක අවශ්‍යයි. ඒක දෙකක් නැහැ. ඒක අපි පිළිගන්නවා. ඒක අවශ්‍යයි කියලා. ඒ ආරක්ෂාව ඕනේ පාරිභෝගිකයට. නමුත් පාරිභෝගිකයට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ අඩු මිල තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ නිවාසවල ඉන්න පාරිභෝගිකයට විතරක් නෙමෙයි. මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න නම් නිෂ්පාදනයට තැන දෙන්න වෙනවා. දෙකෙන් එකක් නැහැ. සේවාවන් වලට අපි දීලා තියෙන නිෂ්පාදනයට තැන දෙන්න වෙනවා. නමුත් නිෂ්පාදනයේ තියෙන ලොකු ඉන්පුට් එකක් ඇවිල්ලා හරිද විදුලි මිල තමයි ලොකු ඉන්පුට් එකක්. ඒ නිසා ඒකට තැන දෙන්න ඕනේ. ඉතින් අපි පාරිභෝගිකය වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඉතින් මේ CB මොනපොලි එකක් ඒකාධිකරණයක් තියලා නම් හරියන්නේ නැහැ. ඒකාධිකරණය රජය වෙන්න පුළුවන්. ඒකාධිකරණය පුද්ගලික අංශය වෙන්න පුළුවන්. මොන අංශේ තිබුණත් ඒකාධිකාරයකින් පාරිභෝගිකයට වාසියක් නැහැ. වාසියක් නැහැ. මොකද්ද මේ බිල් එක්ම වාගෙන ඉන්නවා? මේක ගෝමරේපි තියාගෙන හිටියොත් රජයට මේක අයිති නම් ඔක්කොම හරි කියලා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රශ්නේ තියෙන්නේ අභිමානයේ බලාගෙන ඉන්නවා. ඇත්ත කතා කරන්න ටිකට් එක ගන්න ගියාම ඉන්ටර්නෙට් එකේ හරි ඒජන්ට් කතා කරලා ලාබර් මේ ටිකට් එක අරන් නෙමෙයිද අපි යන්නේ? ඒ වෙලාවට ශ්‍රී ලංකා ගුවන් සේවාවද මතක් වෙන්නේ? නැත්තම් වෙන වෙන සේවාවන්ද ලාබ මේක අරගෙන යන්නේ? අපි මෙතන මේ ඉතින් මේ ඒකාධිකාරියෙන් හරියන්නේ නැහැ. මේක අන්බන්ඩල් කරන්න ඕනේ. එතකොට එකක් ඇවිල්ලා සස්ටේනබල් එනර්ජි. අපි පුනර්ජනනීය බලශක්ති වලට මුල් තැන දෙන්න ඕනේ. දෙවනුව බෙදීම ලෙකෝ එක හැදුවා. මේක තවත් බෙදීම වෙන වෙන කම්පැනි හදලා බෙදන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා. දැන් මේ කොළඹ වරාය නගරය කියලා එකක් එනවානේ. අනේ මුල ඉඳලම ඒක වෙනම කරන්න. මුල ඉඳලම පස්සේ කරන්න බෑ ඕවා. මුල ඉඳලම ඒක වෙනම කරන්න.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
කොළඹ වරාය නගරේ මුල ඉඳලම කරන්න කියලා මම ඉල්ලනවා. අන්බන්ඩ්ලින් එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. දැන් සමහර අය අහනවා, එතකොට අපේ සැලැස්ම මොකක්ද කියලා. අපි දැන් මේකයි රටේ වෙලා තියෙන්නේ උද්ධමනේ 155යි ආහාර උද්ධමනේ 80යි බඩු මිල ඉහළ ගිහිල්ලා රැකියාවල් අහිමි වෙලා තියෙනවා ආදායම් හුඟක් අයගේ පහළට ගිහිල්ලා තියෙනවා දරිද්‍රතා රේඛාවේ 114ක් හරිද ට වැඩිය පහළටම තවත් ගිහිල්ලා තියෙනවා හරි එතකොට මධ්‍යම ආදායම ඒ කියන්නේ දරිද්‍රතාවෙන් ඉහළ 160කට ජනතාවට මාසිකව රුපියල් 56,000යි ලැබෙන්නේ මේ මගේ ඉලක්කම් නෙමෙයි මේ වැවිල්ලා 2019 household and income survey ගෘහස්ත ආදායම් සමීක්ෂණයෙන් තමයි මම මේ කතා කරන්නේ එතකොට 166ක් ජනතාවගෙන් හරිද ඒගොල්ලන්ගේ ආහාර ඒ කන බත් පිගාන වෙනස් වෙලා තියෙන්නේ මස් මාළු බිත්තර නැහැ 160ක් මේ කියන්නේ මම නෙමෙයි world food program එක මේක කියන්නේ දරුවන් 150ක් හරිද They need some kind of an emergency assistant කියලා UNICEF ක කියනවා. හදිස්සි සහන දිය යුතුයි කියලා දරුවන්ට. ඉතින් ඕක තමයි ඇත්තටම රටේ තියෙන තත්ත්වය. එතකොට මේක සමෘද්ධිය හදා මේක විසඳන්න බෑ. ඇත්ත කතාව ඇවිල්ලා රටේ පොල් 124 සමෘද්ධිය ලැබෙනවා. නමුත් 158ක් ඉන්නවා ලැබිය යුතු අය. ඒ වගේම සමෘද්ධියේ කලමනාකාරී වියදම 122යි. අද සල්ලි දෙන්න හරිද ක්‍රමවිධි තියෙනවා තාක්ෂණය පාවිච්චි කරලා. හරිද ඒ ඔක්කොම සල්ලි ඒ ලැබිය යුතු අයට දෙන්න පුළුවන් ඒ 122ක් ලබා දෙන්නට පුළුවන් නුසුදුසු අය 150කට ලැබෙනවා මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ තාක්ෂණයේ භාවිතයෙන් විද්‍යාවේ භාවිතයෙන් දේශපාලනීකරණය අඩු කරන්න පුළුවන් ඉතින් අපේ යෝජනාව මේකයි අපේ යෝජනාව ඇවිල්ලා 99%ක්ම ඉන්නේ විදුලියට ග්‍රිඩ් එකට සම්බන්ධ වෙච්ච පවුල් තමයි මේ රටේ ඉන්නේ අපි ඒ වගේ පදනමක් පාවිච්චි කරමු 2019 දී අපි ඒ පදනම ඒ කියන්නේ සමෘද්ධියට නැත්තම් සමාජ සහනාධාර දීමට පදනම අපි ගැසට් එකේ දැම්මා අපි ඒකට ක්‍රියාත්මක කරන්න බැරි වුණා ආණ්ඩුව වෙනස් වෙච්ච නිසා දැන් කිලෝවට් 60ට අඩු රටේ පවුල් 148ක් ඉන්නවා අපි කියන්නේ ඒ අයට තමයි මේ සහනාධාරය දෙන්න ඕනේ දරුවන් ඉන්න තැන්වල ජේෂ්ඨ පුරවැසියන් ඉන්න තැන්වල අවසන් කරනවා ඒ තැන්වලත් බලන්න පුළුවන් ඉතින් මම කියන්නේ කෙලීම කෑෂ් ට්‍රාන්ස්ෆර් එක. ඒ කියන්නේ මුදල් ඍජුවම එයාට ලබා දෙන්න. දැන් විදුලිය ගෙවනකොට මේක දැන් අපි මිල වැඩි කරනවා. එයාට ගෙවන්න කියලා කියනවා. නමුත් එයාට අවශ්‍ය සහනාධාරයත් අපි මේ වෙලාවේ දෙන්න ඕනේ. ඉස්සලා දෙන්න ඕනේ සහනාධාරය. ඉතින් මම කියන්නේ ඒ සමෘද්ධිය ඒක සංශෝධනය කරලා සුදුසු අයට මේක විද්‍යාත්මක පදනමක් විතර තියෙනවා. සුදුසු අයට මේක ලබා දෙන්න. ඉස්සලා දෙන්න තිබුණ ඇත්තටම සහනාධාරය ඊට පස්සේ තමයි මිල වැඩි කරන්න ඕනේ මේ රජය දැන් මිල වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ගිහිල්ලා තිනවා නමුත් මුල් තැන දෙන්න කියලා මම කියනවා මොකද බඩු මිල ඉතාමත් අධිකයි ආහාර පිගානේ
පෝෂදායකත්වය
දරුවන්ගේ පෝෂණයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් මේක වහම සලකන්න කියනවා මිල වැඩි කරනවා විතර නෙමෙයි ආදායම වැඩි කරන්න කියනවා මේ රටේ දුප්පත් ඒ පවුල් 148ට ලබා දුන්න කාලයට ස්තුතියි
බොහොම ස්තුතියි මීළඟට ගරු අල්සබ්රි මන්ත්‍රීතුමා පුතුමාට ඔව් එමෙතුමා
ගරු උලාසනේ මන්ත්‍රීතුමනි මම අවසර ඉල්ලා සිටිනවා චම්පිකරණවක හිටපු එමෙතුමත් සභාවේ ඉන්න නිසා එතුමා හිටපු නැති අවස්ථාවක මම යෝජනාවක් කරා විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාගෙන් අපි යෝජනා කළා තියෙනවා විශේෂයෙන්ම අලුතෙන් කාර්ක සභාව පිහිටවන්න කාර්ක සභා කීපයක් ඒ වගේම විපක්ෂය ඉල්ලලා තියෙනවා කාර්ක සභා කීපයක සභාපතිත්වය ලබා දෙන්න කියලා විපක්ෂයට. ඒක මම යෝජනා කරේ විශේෂයෙන්ම ගල්ලංගුරු ඉන්ධන ආනයනය පිළිබඳ ප්‍රසම්පාදනය වෙනිනුත් මේ පාර්ලිමේන්තුවේ අලුත් කාර්ක සභාවක් ඇති කරන්න ඒ ඇතිකරන එකේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට සභාපතිත්වයක් ගන්න කියලා. මොකද එතුමා දිගින් දිගටම මම දැක්කා යෝජනා කරලා තිබුණා චෝදනා එල්ල කරලා තිබුණා ඉන්ධන ආනයනය කිරීම ගල්ලංගුරු ආනයනය කිරීම වගේ දේවල් පිළිබඳව. ඒස මම පැමිණිලකුත් දාලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒකට එතුමාගේ තොරතුරු දෙන්න මම යෝජනා කරන්නේ එතුමාට ඒ කමිටුවේ සභාපතිත්වයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේක නිවැරදිව ප්‍රසම්පාදන කටයුතු කරන්න පුළුවන්.
මාර්ටි ජම්ප කරන තුමාට කතාව තියෙන අවස්ථාවේ උත්තරයක් දුන්නා නම් හොඳයි ඔබ සි පාර්ටි ජම්පිකරණෝ කැමතුමා
ඒ වගේම මම එතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ රහස් පොලිසිය නෙවෙයි අපේ විගණකාධිපතිට ඒ අවශ්‍ය බලතල ලබා දීලා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න එතකොට අපි ඒකට ලබා දෙන්න නැත්නම් රහස්
පොලිසිය හොඳයි බොහොම සුදුසුයි කැමතුමා කාලය යනවා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නෙවෙයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේක ෆොරෙන්සික් ඔඩිට් එකක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීම සඳහා යෝජනා කරනවා. ඒතර සුදුසු සමාගමක් තෝරගෙන මේක කිරීම සඳහා.
හොඳයි ඔබතුමා.